දේවාලේගම කණ්ඩේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් නැතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොවැල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 23 වන දේශනයයි මේ. භව නිරෝධය නම් වූ නිවන විභව දිට්ඨියක් හෝ උච්ඡේද දිට්ඨියක් හැටියට නොසලකිය යුත්තේ තථාගතවරයා සත්‍ය ප්‍රඥප්තිය ඉක්මවා ඇති නිසා යන නිගමනයට තුඩු දෙන සාධක කලින් දවසේ දේශනයේදී අපි උපුටා දැක්වුවා. තථාගතවරයා පිළිබඳව සත්ව පුද්ගල යන වචන සූත්‍ර දේශනාවල ඉදලා තිබුණා. පමණකින්ම ශාස්ත්‍ර දෘෂ්ටියට නැඹුරු වන අන්දමින් තථාගතවරයා මරණින් මත්තේ පවතී කියන අදහසක් ප්‍රකාශ කිරීම ධර්ම විරෝධී බවත් අපට ඒ සූත්‍ර දේශනාවලින් පෙනී යා. අහංකාර මමංකාර මානානුසයන් දුරුකළ රහතන් වහන්සේ වෙන එකක් තබා මමයේ මාගේ කියන ඒ වචන පවා පාවිච්චි කරන්නේ ලෝක සමඤ්ඤා, ලෝක නිරුක්ති, ලෝක ව්‍යවහාර වලට එකඟ වීමක් වශයෙන් පමණක් බවත් අපි කලින් අවස්ථාවක සඝාතික සංයුත්තෙන් උපුටා දැක්වූ අරහං සූත්‍රයෙන් පැහැදිලි වුණා. ඒකේ අවශ්‍ය කොටස් දැන් ආයෙත් මතක් කරගන්නවා නම් ඒ රහත් වූ භික්ෂුව පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා. අහං වදාමීති පිසෝ වදෙය්‍ය, මමං වදන්තීති පිසෝ වදෙය්‍ය, ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත්තේන සෝ වෝහරේ. කිසි රහත් භික්ෂුවක් මම කියමි යනුද කියන්නේ, මමං වදන්ති ඉති පිසෝ වදෙය්‍ය, මට කියත් යයි යනුවෙන්ද කියන්නේ. නමුත් ඒ ලෝකයේ සමඤ්ඤං කුසලෝ විදිත්වා ලෝකයේ ඇති සම්මුතියක් දක්ෂන් දෙමින් තේරුම්ගෙන වෝහාර මත්තේන සෝ වෝ හරිය උදෙක් ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් ව්‍යවහාර කරනවා. දික් දෙමියෙහිම ඇත් වශයෙන්ම තථාගත කෙනෙක් නැතයි කියලා ප්‍රකාශ කෙරෙන ඒ සූත්‍ර දේශනාවලින් පැන නගින ශූන්‍යතා දර්ශනය අපි උපමා කළා මහ දෙයියමකදී ඇදුරා ගසන දුම්මල පාරකින් පැන නගින ගිනි ජාලාවකට. සාමාන්‍යයෙන් කෙනෙකු තුළ භය උපදවන දෙයක් මේ විදිහේ දුම්මල ගැසීම. දුම්මල පාරවල් බුදුරජාණන් වහන්සේ උපකාර කරගත්තේ මේ කෙලෙස් සාතුරු වූ ලෝකයා සඳහා පැවැත් වූ ධර්මයාගේදී ලෝකයාගේ සිත් තුළ පැලපදියම් වෙලා තිබෙන සක්කාය දිට්ඨිය දුරු කිරීමටයි. මේ දුම්මල ගැසීමක් ගැන සූත්‍ර දේශනාවල නම් සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඊට බොහෝ දුරට සමාන අදහසක් හඟවන වැදගත් වචනය සූත්‍ර දේශනාවල සමහර විට දක්නට ලැබෙනවා. විධූපේති කියලා. දැන් ධූප කියන වචනේ යෙදෙනවා දුම් වර්ග. සුවඳ දුම් ආදියටත් මේ විධූපේති කියන වචනේ සඳහන් වෙනවා. උදාන පාළියේ බෝධිවග්ගෙහිම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන අවස්ථා සඳහන් වෙන සූත්‍රයේ අගට මෙන්න මෙහෙම ගාථාවක් එනවා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විධූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝ ඕභාසය මන්තලික්ඛන්ති. යම් අවස්ථාවක කෙලෙස් තවන වීරියෙන් යුක්තව ධ්‍යාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට ඒ ධර්මය පහළ වෙද්ද ඒ අවස්ථාවෙහි විධූපයන් තිට්ඨති මාරසේනාව පළවා හරිමින් සිටිනවා. හරියට අහස ආලෝකවත් කරන්නා වූ සූර්යා වගේ. තවත් සමහර සූත්‍රවල මේ විධූපේති කියන වචනේ සන්ධූපේති කියන වචනයත් එක්ක සම්බන්ධ කරලා දක්වනවා. එතනත් අර ධූප කියන වචනයයි තියෙන්නේ. මේ වචන දෙකේ අර්ථය එතරම් ප්‍රකට නැහැ. මේ ගැන යම් යම් මතභේද තියෙනවා. සන්ධූපේති විධූපේති දෙකේම ධූප කියන වචනය තියෙනවා. නමුත් සන්ධූපණය කියලා කියන්නේ දැන් සමහර දුම් වර්ග අපි පාවිච්චි කරනවා ආරාධනා කරන්න. තවත් සමහර දුම්මල වගේ දේවල් පාවිච්චි කරනවා පළවාහරින්. ඔන්න ඒ ක්‍රියා දෙකයි ওই වචන දෙකේ අර්ථය හැටියට ගන්න තියෙන්නේ. සංයුක්ත නිකායේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් වෙනවා ඊ ආර්ය ශ්‍රාවකයා විධූපේති නෝ සන්ධූපේති. විධූපණය කරනවා සන්ධූපණය කරන්නේ නැහැ. එතකොට මේ කාමතර කාරණයක් හැටියට අපි සඳහන් කළේ කෙසේ නමුත් මාර්ගසේනාව පළවා හැරීම ආදී ඒ අදහස් වෙන්නත් එක අර විධූපේති කියන වචනේ සඳහන් වෙනවා. සාමාන්‍ය ලෝකයා තථාගතවරයා හඳුනාගන්නේ අර නතර වූ දියසුලියක් ඒ දියසුලිය මතුපිට නිදැල්ලේ පාවෙමින් තිබෙන කොළරොඩු අතු ඉති ආශ්‍රයෙන් හඳුනා ගන්නවා වගේ. දියසුලිය නතර වුණාට පස්සේ තවමත් ඒ දියසුලිය උඩින් කොළරොඩු ආදී කරකැවෙනකොට කෙනෙක් හිතා ගන්නවා එතන දියසුලියක් තිබෙනවා කියලා. දියසුලියේ කේන්ද්‍රස්ථානයේ ක්‍රියා විරහිත වී ඇති බව, දියසුලිය වෙනුවට දැන් එතන තියෙන්නේ තනිකර මහමුහුද බව, කේවල මහමුහුද බව කෙනෙක් තේරුම් ගත්තොත් ඒ තැනැත්තාට අර ශූන්‍යතා දර්ශනය නිසා, අර තථාගත කෙනෙක් නැතයි කියලා කියන කීම නිසා ඇතිවෙන දුඹුල් අස්ථාන භීතිය දුර්ලන්ට පුළුවන් වෙනවා. එතකොට දියසුලියක පටු කේන්ද්‍රස්ථානය නතරවීම මහමුහුදක් උරුම කර ගැනීමට සමානයි. දියසුලිය නතර වුණාමයි මහමුහුද උරුම වන්නේ. දියසුලියට අයත් සීමිත දේවල් අතහැරීම අසීමිත මහමුහුදක් උරුම කර ගැනීම වගේ. මෙන්න මේ කියන මේ කියුම් වලින් නැගෙන ප්‍රහේලිකාව ඇත්ත වශයෙන්ම අර අරහත් කියන වචනේම ගැබ්බෙලා තියෙනවා. රහතන් වහන්සේට, බුදුරජාණන් වහන්සේට අරහන් කියන වචන අපි පාවිච්චි කරනවා බුදුගුණ භාවනාදී. ඔය අරහත් කියන වචනෙන් හැඟෙන්නේ මූලිකාර්ථය නොයෙක් අර්ථාටු ආචාර්යින් වහන්සේලා පස්සේ දක්වලා තියෙනවා. නමුත් ප්‍රධාන අර්ථය අරහත් කියන එකේ පූජාදිය ලැබීමට සුදුසුකම්. හැම දෙයක්ම ලැබීමට සුදුසු වීම කියන අදහසයි. මේ අරහත් කියලා කියන්නේ හැම දෙයක්ම අතහැරීමෙන් උයි හැම දෙයක්ම ලැබීමට සුදුසු වන්නේ. මෙතන තිබෙනවා මහා ප්‍රහේලිකා තත්ත්වය. රහත් වෙනවා කියලා කියන්නේ හැම දෙයක්ම අතහැරීම. තණ්හාව අතහැරීම. සම්පූර්ණයෙන්ම තණ්හාව ක්ෂය කිරීම. එතකොට තණ්හාව ක්ෂය කළාට පස්සේ හැම ආශාවක්ම අතහැරියට පස්සේ හැම දෙයක්ම අතහැරියට පස්සේ හැම දෙයක්ම ලබන්නට සුදුසු වෙන්නේ. ඔන්න ඒ විදිහේ මහා ගැඹුරු තත්ත්වයක් තියෙනවා ඔය අරහත් කියන පදේ. දැන් අස්මි මහණිය අනුවගේ මිනීම් මැනීම් ක්‍රම හයක් තියෙනවා. ඒකට තමයි සලායතන කියලා කියන්නේ. අස්මි වෙමි කියන මානේ, වෙමි කියන මානේ ප්‍රකට කරන මිනුම් දඬු හයක් තියෙනවා. ඒකටයි සලායතන කියලා කියන්නේ. ඇස්කන් නාසාදී ඒ ආයතන වලින් කළ මිනුම් ඇගැයුම් ප්‍රමාණ කිරීම යම් අවස්ථාවක නතර වුණාද ඒ අවස්ථාවේ ඒ පුද්ගලයා අමිත බවට, අමිල බවට, අනගි බවට, අපරිමිත බවට පත් වෙනවා. අර දියසුලියත් මහා මොහොතක් පිළිබඳ උපමාව වගේම. එතකොට මේ මිනුම අතහැරීමයි අමිත බවට, අපරිමිත බවට පත්වීමට ඇති ඒ කාරණා මාර්ගය. මහ පුදුම දෙයක් මේක. ඒකම තමයි දැන් දියසුලියක් නතර වුණාම ඉබේම ඒ දිහා බලා සිටින කෙනාගේ අවධානය යොමු වෙන්නේ මහමුහුදේ ගැඹුරු බව, අපරිමිත බව, පුතුළු බව කියන පැත්තටයි. ඒ වගේම දෙයක් මෙතන තියෙනවා. ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට කෙනෙකුට පුළුවනි අර සාමාන්‍ය පෘථග්ජනයට අස්ථාන භීතියක් ගෙන දෙන මේ ශූන්‍යතා දර්ශනය තුළින් එක්තරා විදිහක අලෞකික සුන්දරත්වයක් පවා මතු කරගන්න. එහෙම මතු කරගන්න ඉඩ තිබෙන බවට හොඳ සාධක අපට හමු වෙනවා ධම්මපදයේ පුප්ප වර්ග, අරහන්ත වර්ග, බ්‍රාහ්මණ වර්ග, බුද්ධ වර්ග ආදී වර්ගවලිනුත්, සුත්තනිපාතයේ බොහෝ තැන්වලිනුත්. මහා පුදුම අන්දමේ අලංකාර අන්දමේ ගාථා අපට දකින්න ලැබෙනවා. මේකට හේතුව ධර්ම ස්වභාවයක් වශයෙන් සලකනවා නම් මේ ශූන්‍යතාව, ආත්ම ආත්මීය ශූන්‍යතාව පිළිබඳ ප්‍රඥාව පහළ වීම, ඒ ප්‍රඥාව පිහිට කරගෙන ඒ මාර්ගඵල අවබෝධ කර ගැනීම. ඇත්ත වශයෙන් කියනවා නම් සත්‍යාදී සාංසාරික පැවැත්මේ පුෂ්පෝද්භවය ඵලෝද්භවය හැටියට සලකන්නට පුළුවන්. ඒ කියන්නේ මල් ඵල හට ගැනීම වගේ. මේ අදහස් ප්‍රකාශ කරනවා ධම්මපදයේ පුප්පවාදීන්. යථා සංකාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමං තත්ථ ජායේත සුචිගන්ධං මනෝරමං ඒවං සංකාර භූතස්මින් අන්ධභූතේ පුතජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. යම්සේ මහා මාර්ගයේ අසල හැර දමන ලද කැලි කසල ගොඩක පිරිසිදු සුවඳ ඇති මනරම් පියුමක් හටගනීද? එසේම කැලි කසල ගොඩක් බඳු පුදුන් ලෝකයේ අතර සම්මා සම්බුද්ධ ශ්‍රාවක තෙම ප්‍රඥාවෙන් විහිෂ්ට ලෙස බබලයි. එතකොට මේ සසර කැලි කසල ගොඩින් මතුවෙන මේ මනරම් පියුම තමයි රහතන් වහන්සේ. මේක එතකොට බය වෙන දෙයක් නෙවෙයි. අපි ඒ වගේම පසුගිය දේශනාවේදී උපුටා දැක්වුවා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව දැක්වූ අලුත් නිර්වචන අලුත් හැඳින්වීම පිළිබඳ සූත්‍රයක්. සංයුත්ත නිකාය සලාතන වගේ පළමු වන ලෝක කාමගුණ සූත්‍රයෙන් අපි උපුටා දැක්වුවා පාඨ දෙකක්. එක පාඨයක් තමයි ප්‍රේලිකා විදී කියමනක් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කළා. නහං භික්කවේ ගමනේන ලෝකස අන්තං ඥාතයන් දට්ඨයන් පත්තයන්ති වදාමි. නච පනහං භික්කවේ යප්පත්වා ලෝකස අන්තං දුක්ඛසන්ත ගිරියන් වදාමි. මහණෙනි මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරක් දැකගත හැකියයි ඊට පැමිණිය හැකියයි නොකියමි. ඒ වගේම මහණින් ලෝකයේ කෙලවරට නොපැමිණ දුකෙහි කෙලවරක් ඇතැයිද නොකියමි. ඉතින් මේ ප්‍රහේලිකා විසඳ ගන්න මේ සංඝයා වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයාචනා කළාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දුන් පිළිතුරත් අපි එදා ප්‍රකාශ කළා. මේ පිළිතුර ඇත්ත වශයෙන්ම අඩංගු වෙන්නේ ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අදහස් කළ අර්ථයයි. සාමාන්‍ය ලෝකය කියන අදහස නෙවෙයි. එතකොට මේ ලෝකය පිළිබඳව දුන් නිර්වචනය ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් කරලා දුන්න නිර්වචනය යේන කෝවා උසෝ ලෝකස්මින් ලෝකසන්නීහෝති ලෝකමානියං උච්චති අරියසවිනේ ලෝකෝ කියන චාඋසෝ ලෝකස්මින් ලෝකසන්නීහෝති ලෝකමානි චක්ඛුනා කෝවා උසෝ ලෝකස්මින් ලෝකසන්නීහෝති ලෝකමානි සෝතේන ඝානේන ජීවාය කායේන මනේන කෝවා උසෝ ලෝකස්මින් ලෝකසන්නීහෝති ලෝකමානි යේන කෝවා උසෝ ලෝකස්මින් ලෝකසන්නීහෝති ලෝකමානි අයං උච්චති අරියසවිනේ ලෝකෝ. හරත්නි යමකින් ලෝකයේ ලෝකය පිළිබඳ සංඥාව ලෝකය කියන හඳුනා ගැනීමක් වෙයිද? ලෝකය කියන මැනීම ලෝකය කියන මානයක් ඇති වෙයිද? අන්න ඊටම ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයයි කියනු ලැබේ. යමකින් ලෝකය මනී නම් ඒකටමයි ලෝකය කියලා කියන්නේ. එතකොට ඒ කෝදු හයයි ඔන්න එතනින් කියුණේ මොනවයිද ලෝකය මනින්නේ? කුමකින්ද ලෝකය මනින්නේ? ලෝකය පිළිබඳ සංඥාවක් ඇති කරගන්නේ ඇස කන්න නාසේ දිව කය මන ඔයි නැර වෙන ක්‍රමයකින් ලෝකය දැනගන්න බැහැ. ලෝකය ගැන ඇති තාක් මති මතාන්තර ඒ හැම එකක්ම මනින්නේ මේ හයි. මේක තේරුම් කිරීමට අපි පහසු නිදර්ශනයක් හැටියටයි එදා සඳහන් කළේ අපිට වෙන මිනුම් ක්‍රම නැත්නම් ලෝක සම්මත වෙන දේවල් නැත්නම් අපි ඇඟිලි පුරුක අඟල හැටියට ගන්නවා. පියත අඩිය බඹය ආදී වශයෙන් අතීතයේ ඉඳලම මේ කය උපකාර කරගෙනයි ලෝකය මනින්නේ දුරාදී මනින්නේ බොහෝ විට. ඒ වගේම අනිකුත් ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් ඊටත් වඩා ඉතාමත්ම සියුම් මැනීම තමයි සිතින් කරන මැනීම. මේ මනසින් කරන මැනීමේදී තමයි අර සංකල්ප ප්‍රඥප්තිය ආදී අපි උපකාර කරගන්නේ. ඉතින් අන්න ඒව හැම එකකටම පහර වදිනවා. ඒ හැම එකකටම දුම්මල පහරවල් වදිනවා බුදුරජාන් වහන්සේගේ මේ ශූන්‍යතා දර්ශනය. ඉතින් ඔන්න ඔය විදිහට මේන් පෙනෙනවා සලායතනම එක්තරා විදිහක කෝදු ගොඩක් ලෝකේ මැනීමට පාවිච්චි කරන කෝදු ගොඩක්. එතකොට මේ අනුව අපට හිතා ගන්න පුළුවනි ලෝකය පිළිබඳව බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළ නිර්වචනයෙන් අපට පෙනියනවා ලෝකය පිළිබඳ සංඝත ස්වභාව. මේක සිතින් මවාගත්තු දෙයක්. සිතින් මවාගත්ත කියලා කියන්නේ ද්‍රව්‍ය පක්ෂේ නැති වෙනවා නොවේ. නමුත් ලෝකයේ පිළිබඳ ප්‍රඥප්ති ලෝක ප්‍රඥප්ති ඇත්ත වශයෙන් මේ කියාපු සලායතන ආශ්‍රයෙන් ගොඩනගාගත්තු එකක්. ලෝක ප්‍රඥප්තියේ සංඛත ස්වභාවය. කලින් අවස්ථාවක අපි සඳහන් කළා අව්‍යාකත වස්තු ගැන කතා කරනකොට ඒ අව්‍යාකත ප්‍රශ්න 10 අතරින් මුල් ප්‍රශ්න 4ම ලෝකයේ පිළිබඳ ප්‍රශ්න බව. සස්තෝ ලෝකෝ, අසස්තෝ ලෝකෝ, අන්තවා ලෝකෝ, අනන්තවා ලෝකෝ. ලෝකයේ සදාකාලිකය, ලෝකයේ සදාකාලික නොවේය, ලෝකයේ කෙලවරක් ඇත, ලෝකයේ කෙලවරක් නැත. ඒ දෘෂ්ටිවාදී ලෝකයේ කියන ව්‍යවහාරයේදී අන්න අර සංඛත ලෝකයට. අර කියාපු සලායතනින් ගොඩනගාගත්තු ඒ ලෝක ප්‍රඥප්තියට. එතකොට මේ ලෝක ප්‍රඥප්තිය ඇත්ත වශයෙන්ම සංඛතයක් බව තේරුම් නොගැනීමට හේතුව මොකක්ද? පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීම. මේවා සංස්කාර බව තේරුම් නොගැනීම. මෙතන තිබෙන මිත්‍යාව. ඒ කියන්නේ ඒක අයෝනිසෝ මනසිකාරයෙන් ගොඩනගාගත්තු ලෝකයක් බව තේරුම් නොගැනීම. අපි උපමා කළේ අර මැජික් කේතලයටයි. දැන් මේ ප්‍රදර්ශන ආදී තියෙන මැජික් කේතලයෙන් යම්කිසි ටැංකියකට වතුර වැක්කිරෙනවා. සමහර කෙනෙක් මේකේ රහස දන්නේ නැති කෙනෙක් අර මැජික් කේතල හිස් වෙනකල් බලාගෙන ඉන්නවා. තවත් කෙනෙක් අර ටැංකිය පිරෙනකල් බලාගෙන ඉන්නවා. මේ දෙන්නම දන්නේ නැහැ අර මැජික් කේතලෙන් වැක්කිරෙන දිය ධාරාව ඇතුළෙන් තුලින් රහසින් නොපෙනීම නැවතත් ටැංකියෙන් වතුර ධාරාවකට ඇදිලා යන බව. නොයි වගේ තත්ත්වයක් ඝන සංඥාව අනුවගිය කෙලෙස් සහිත ලෝකයා තුල හැම දෙයක්ම අල්ලා ගැනීමේ ස්වභාවයක් තියෙනවා. තණ්හා උපාදාන ආදියට යටවුණු සාමාන්‍ය පෘථග්ජන ලෝකයා තුල විදර්ශනා ප්‍රඥාව නැති ලෝකයා තුල තිබෙනවා නිත්‍ය සංඥාව. අන්න ඒ නිසා තමයි ලෝකයේ ගෙවි යන පක්ෂය ගැන තේකීමක් නැතිව හට ගැනීම පක්ෂයේ සමුදේ පවනක් සලකමින් මේක ඒකකයක් හැටියට ඝන සංඥාවෙන් අරගන්න. එහෙම අරගත්තු ලෝකයක් සදාකාලිකද නැද්ද කියන එකයි අර ප්‍රශ්න වලින් ප්‍රකාශ කෙරෙන්නේ. එහෙම නැතිනම් මේ බඳු ලෝකයක් කෙලවරක් තියෙනවද නැද්ද කියන එකයි. මෙන්න මේ ආයෝනිසෝ මානසිකාරයෙන් ගොඩනගාගත්තු අදහස් වලට මුල ඒකාන්ත අස්තිත්වයක් සහ ඒකාන්ත නාස්තිත්වයක් දැකිය හැකි කියන අදහස. ඒකාන්ත වශයෙන් යමක් ඇත, ඒකාන්ත වශයෙන් යමක් නැත කියන ඒ අන්තගාමී දෘෂ්ටි දෙක. යන්තගාමී දෘෂ්ටි දෙක ප්‍රතික්ෂේප කෙරෙන බුදුරජාණන් වහන්සේ සොයාගත්තු ශ්‍රේෂ්ඨ පටිච්චසමුප්පාද ධර්මය අර සංයුක්ත නිකායේ නිධාන සංයුත්තේ කච්චායන ගෝත්‍ර සූත්‍රයේ සඳහන් වෙනවා. අපි කලින් අවස්ථාවකත් ඒ සූත්‍රය උපුටා දැක්වුවා වගේ මතකයි. එයින් අවශ්‍ය කොටස දැන් අපි කිව්වා. මෙන්න හොඳට පැහැදිලි වෙනව කාරණේ. ද්වයනිසිතෝ ඛයං කච්චායන ලෝකෝ යේ භුයේන අතිතංචේව නතිතංච ලෝක සමුදයං හෝ කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය පසතෝ යා ලෝකේ නතිතා සාන හෝති. ලෝක නිරෝධං හෝ කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය පසතෝ යා ලෝකේ අතිතා සාන හෝති. ඒ කියන්නේ කච්චායන මේ ලෝකයේ බොහෝ සෙයින්ම අන්තගාමී දෘෂ්ටි දෙකක් ඇසුරු කරගෙනයි සිටින්නේ. එනම් අස්තිත්වය හා නාස්තිත්වයයි, ඇති බව හා නැති බවයි. ඊළඟට ඔන්න ධර්ම න්‍යාය ඉදිරිපත් කරනවල් ලෝක සමුදයේ ලෝකේ හට ගැනීම යථාභූත වශයෙන් ඇති තතු වශයෙන් දකින්න හුට ලෝකේ ඒකාන්ත වශයෙන් නැත කියන ඒ අදහස නැතිලා යනවා. ඊළඟට ලෝක නිරෝධය යථාභූත වශයෙන් දකින පුද්ගලයාට ලෝකේ ඇත කියන හැඟීමක් නැතිලා යනවා. ඔන්න දෙන්න අර මැජික් කේතලේ උපමා වාර්ථවත් කරගන්න පුළුවනි. අර දෙන්නම තේරුම් ගත්ත නම් මැජික් කේතලේ හිස් වෙනවා වගේම පිරවෙනවා කියලා, ටැංකියත් පිරවෙනවා වගේම හිස් වෙනවා කියලා අර විදිහට බලාගෙන ඉන්නේ නැහැ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ පටිච්චසමුප්පාද ධර්මයේ වචනයත් පලාගෙන යනවා, වචනේ විනිවිද යනවා කියලා කියන්නේ ඒකයි. ඒ ප්‍රඥාව. ඊය වචනයකින් දක්වන්න බැරි නිසා තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා ආදී වශයෙන් ද්වාදසංග වශයෙන් ලෝකය තියෙන හැටි දක්වන්නේ. දැන් සමහර අවස්ථාවල පටිච්චසමුප්පාද සූත්‍රය අවසන් වෙන්නේ අයං දුක්ඛ සමුදය, අයං දුක්ඛ නිරෝධෝ ආදී වශයෙන්. යමිතස කේවලස දුක්ඛකන්ද සමුදය හෝති කියලා. තවත් සමහර අවස්ථාවල ලෝක සමුදය කියලා දක්වනවා. මේ දුක්ඛ සමුදයම තමයි ලෝක සමුදය. එතකොට මේ සලායතනෙන් ලෝකයක් ගොඩනැගෙනවා. ඒකමයි දුක හැටියට පවතින්නේ. මේ විදිහට ගොඩනගින ආකාරයයි පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ. ඒ තාමත්ම සියුම් කාරණේ. අන්නේ විදිහේ ආයෝනිසෝ මනසිකාරයෙන් ගොඩනගාගත්තු ලෝකයක් නිසා ඒක සංඛතයි. ඒක හිතින් මවාගත්තු දෙයක් වගේ. මේ සංඛතයේ තිබෙන ස්වභාවයක් තමයි මේ චක්‍රාකාරී. චක්‍රයක් වගේ. ඇත්ත වශයෙන්ම දැන් මෙතන කාලය හා අවකාශය පිළිබඳ ප්‍රශ්න දෙකකුයි අර සස්තතෝ ලෝකවාදී දෘෂ්ටි වලින් හැඟෙන්නේ. සදාකාලිකද සදාකාලික නොවේද කියන එක කාලය පිළිබඳවයි. ලෝකයේ කෙලවරක් ඇද්ද නැද්ද කියන එක අවකාශය එහෙම නැත්නම් දේහය පිළිබඳවයි. කාලයත් අවකාශයත් ඇත්ත වශයෙන්ම කාලයත් අවකාශයත් කියන දෙකේම තියෙන්නේ චක්‍රාකාර ප්‍රයත්න. දැන් කාලය ගැන අපි කල්පනා කරලා බලනවා නම් උදේ කාලයේ ඈත කෙලවර සවස් කාලයේ මෑත කෙලවරයි. සවස් කාලයේ ඈත කෙලවර උදේ කාලයේ මෑත කෙලවරයි. ওই විදිහටයි දවසේ චක්‍රය කරකැවෙන්නේ. උදේවරුව ඉවරනකොට හවස්වරුව පටන් ගන්නවා. හවස්වරුව ඉවරනකොට උදේවරුව පටන් ගන්නවා. ওই විදිහම කාල චක්‍රයක් තියෙනවා එකම මොහොතක් තුල. ওই විදිහ හට ගැනීම ගෙවි යෑම වශයෙන් බැලුවත් එතන චක්‍රයක්. එක මොහොතක් තුලක් පවතින. ඊළඟට කල්පය තුල තියෙනෙත් ඕක. ඒකටයි සංවට්ට විවට්ට කියලා කල්පයේ දෙපැත්තක් තියෙන්නේ. සංවට්ට කියලා කියන්නේ කල්පයක් හැකිලෙනවා. යම් කිසි ලෝක ධාතුවක් හැකිලෙනවා. ඊළඟට විවට්ට ඒක ආයෙත් දිගහැරෙනවා. ඔන්න ඔහොම දෙයක් ලෝකේ පැවැත්ම. ඉතින් ඒක නිසා මේකේ කෙලවරක් තියෙනවද? අගක් මුලක් තියෙනවද කියලා කියන්නට බෑ. ප්‍රශ්නයම වැරදි. මේක චක්‍රයක කුණක් හොයන්න වගේ. කාල්පනික වශයෙන් විසඳිය හැකි දෙයක් නෙවෙයි මේක. චක්‍රාකාර ප්‍රයත්නක් තිබෙන නිසා හට ගැනීම ගෙවි යෑම දෙක එක මොහොතක් පාසාමත් තියෙනවා. ක්ෂණ භංගුරත්වය. මොහොතක් පාසා බිඳී යන ස්වභාවය. නොතේකීම නිසායි අර විදියට ආයෝනිසෝ මනසිකාරයෙන් සාමාන්‍ය ඇසට පෙනෙන ලෝකය විනාශ වෙන නිසා ඒ අනුව ලෝකය සම්පූර්ණයෙන්ම ඉවර වුණා කියලා හිතා ගන්නවා කෙනෙක්. නමුත් මේක ලෝක ධාතුවක් ඉවර වුණාම වෙන තැනක පෙන්නනවා. ඔන්නෝම දෙයක් විශ්වය පිළිබඳව මේ ලෝකය ඇති කරගත්තු ප්‍රශ්නවල දෘෂ්ටිවල තියෙන්නේ. මේ විදිහේ දෘෂ්ටි මතවාද අරගෙන තර්ක කළොත් ඒ තර්ක පවා චක්‍රාකාර තර්ක බවට පරිවර්තනය වෙන හැටි අංගුත්තර නිකායේ නවක නිපාතයෙන් ලෝකායතික බ්‍රාහ්මණ සූත්‍රයෙන් හොඳට පැහැදිලි වෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. ලෝකායතික බ්‍රාහ්මණීන් දෙදෙනෙක්. ලෝකායතික බ්‍රාහ්මණීන් කියලා ඒ කාලේ behavior කළේ ලෝකායත ශාස්ත්‍රය කියලා දෙයක් තිබුණා. ලෝකයේ දිගපල්ලාදිය පිළිබඳව දැන් මේ කාලේ බොහෝ විට විද්‍යාඥයන් කරන වැඩේම නොඑක ආකාරයෙන් මේ බ්‍රාහ්මණීන් පතපතින් තර්කාදීන් කළේ. අන්නේ විදිහේ ශාස්ත්‍රය ඉගෙන ගන්න දෙන්නෙක් වෙන්න ඕන. ලෝකායතික බ්‍රාහ්මණීන් දෙන්නෙක් එක දවසක් දා බුදුරජාණන් වහන්සේ දකින්න පැමිණලා මේ විදිහේ ප්‍රශ්නයක් අසනවා. භවත් ගෞතමය මේ පූර්ණ කසප කියා හිටිනවා. තම අසර්වඥය හැම දෙයක්ම දකින්නවා. හැම දෙයක් පිළිබඳව ඥාන දර්ශන නිතරම එළඹ සිටිනවා. අවිදින විටත්, සිටින විටත්, නිදින විටත්, නිදිවරණ විටත් හැම අවස්ථාවකම මට ඥාන දර්ශන තියෙනවා කියලා කියා හිටිනවා. එහෙම කියන පූර්ණ කසප මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. අහං අනන්තේන ඥානේන අනත්තං ලෝකං ඥානං පස්සං විහෙරා. මම අනන්ත වූ ඥානයකින් අනන්ත වූ ලෝකයක් දනිමින් දකිමින් වාසය කරනවා කියලා. එහෙම ප්‍රකාශ කරලා කියනවා නිගණ්ඨනාත පුත්ත මීට විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන්නේ. මොකද? අහං අන්තවන්තේන ඥානේන අන්තවන්තං ලෝකං ඥානං පස්සං විහෙරා. මම කෙලවරක් සහිත ඥානයකින් කෙලවරක් සහිත ලෝකයක් දනිමින් දකිමින් වාසය කරනවා කියලා. ඊළඟට මේ බ්‍රාහ්මණීන් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ කියන මේ ඥානවාදී ආචාර්යවරුන් දෙදෙනාගෙන් එකිනෙකාට විරුද්ධ මත ප්‍රකාශ කරන දෙදෙනාගෙන් කවුද ඇත්ත කිව්වේ කවුද බොරු කිව්වේ කියලා. බුදුරජාණන් වහන්සේ අනම් බ්‍රාහ්මනා තිට්ඨතේත ඇති බ්‍රාහ්මණීනි මේ ප්‍රශ්නය පැත්තකින් තිබේවා ධම්මං බෝධේ සිස්සාමි මම නුඹලාට ධර්මය දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය පැත්තකින් තැබීම අර අභ්‍යාගත බබා අඟවන වචනය. අභ්‍යාගත ප්‍රශ්නම හඳුන්වන වචනයක් තමයි ඨපිත ඨපණී කියන එක. පැත්තකින් තිබිය යුතු ප්‍රශ්න. ඒක නිසායි විවරණයක් නොකළේ. මක් නිසාද පැත්තකින් තිබුවේ? අපිට හිතා ගන්න පුළුවන් හේතන කාරණේ කියලා නැත. පූර්ණ කස්සප කියන්නේ මම අනන්ත වූ ඥානයකින් අනන්ත වූ ලෝකයක් දකිනවා කියලානේ. එතකොට ඊට විරුද්ධ වාදයකට ඉදිරිපත් වෙලා කියන්න පුළුවනි ඔබට මේ අනන්ත ලෝකයක් පිනින්නේ ඔබේ ඥානය අනන්ත නිසායි. අනන්ත කියලා කියන්නේ සම්පූර්ණ නැහැ. සම්පූර්ණ නම් කෙලවරක් තියෙන්න එපා. එතකොට අනන්ත කියන වචනය අසම්පූර්ණ අර්ථයෙන් අරගෙන අර පළමුවෙනි ඉදිරිපත් කළ මතය කඩන්න පුළුවන්. ඔබ අනන්ත ඥානයෙන් අනන්ත වූ ලෝකයක් දකින්නේ ඔබේ ඥානය අසම්පූර්ණ නිසා. ඒ වගේම අර නිගණ්ඨනාථ පුත්ත කියන්නේ මම අන්තවන්තේ අන්තයක් සහිත නුවණකින් අන්තයක් සහිත ලෝකයක් දකින්නවා කියලානේ. ඒක නැත්තාට විරුද්ධව කියන්න පුළුවන් අර පූර්ණ කසපවාදීන්ට ඔබ අන්තයක් සහිත ඥානයකින් ලෝකයක් දකින්නේ ඔබේ ඥානය සීමිත නිසායි කියලා. ඔබේ ඥානයේ කෙලවරක් තියෙනවා. ඒක නිසා අන්ත සහිත ලෝකයක් වෙන්නේ. එතකොට මෙතනක් තියෙන්නේ චක්‍රයක්. අන්ත අනන්ත කියන වචනවල අර්ථ දෙකක්ම තියෙනවා. ඔන්න ඒ විදිහේ ප්‍රත්‍යක් නිසා වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න ප්‍රතික්ෂේප කළේ. ඊළඟට මම ධර්මයේ දේශනා කරනවා කියලා ආර බ්‍රාහ්මණීන්ට ප්‍රකාශ කරනවා උපමාවක් වශයෙන්. වගේ පුරුෂයන් හතර දෙනෙක් හතර දිශාවක ඉන්නවා. මේ හතර දිනාට තියෙනවා එක්තාමත්ම වේගයෙන් යන ශක්තියක්. කොයිතරම් වේගයක්ද කිව්වොත් ඊතල වේගයක් වැනි ජවයක් තියෙනවා. ඒ වගේ මේ හතර දෙනාගේ පියවර පියමාරු කිරීම ඉතාමත්ම පුළුල්. පෙරදිග මහමුදේ එක පය. අවරදිග මහමුදේ අනිත් පය. ඔන්න එතරම් පුළුල් පියමාරු කිරීමක් තියෙනවා. එතකොට වේගය ඊතල වේගය. මේ තරම් පුළුල් පියමාරු කිරීමක් ඇති ඒ පුද්ගලයන් හතර දෙනා තම තමන්ට කියා ගන්නවා මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙළවරට පැමිණෙනවා කියලා. එහෙම අදිෂ්ඨාන කරගෙන හතර දෙනාම ගමන ආරම්භ කරනවා. ආහාර පාන ගැනීම, ශරීර කෘත්‍ය කිරීම, නිදා ගැනීම, විහිස මාංශ ඇරීම ආදියට යෙදෙන කාලය හැර අනිත් මුළු කාලයම අර විදිහට වේගෙන් ගමන් කරමින් අවුරුදු 100ක් ගමන් කළා. ලෝකයේ කෙළවරට නොපැමිණ මරණයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. තං කිසේතු මක් නිසා ඊටඟල බුදුරජාණන් වහන්සේ හේතුව දෙනවා. නාං බ්‍රාහ්මණ ඒවරූපාය සන්ධානිකාය ලෝකස්ස අන්තං ඥාතයන් දට්ඨයන් පත්තයන්ති වදා නිචපනාහං අපත්වා ලෝකස්ස අන්තං දුක්ඛ සන්ති කියම් වදා ආදි වශයෙන් මක් නිසාද බ්‍රාහ්මණීනි මෙබඳු මේ දීමකින් ලෝකයේ කෙලවරක් දැකිය හැකියයි දැනගත හැකියයි ඊට පැමිණිය හැකියයි මම නොකියමි. ඒ වගේම ලෝකයේ කෙලවරකට නොපැමිණ දුක් කෙලවර කර ගැනීමක් දැත්තේ මම නොකියමි. එහෙම වදාරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පංචමේ බ්‍රාහ්මණ අකාම ගුණ හරියස් විනී ලෝකෝති උච්චති. ඉතින්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ පංචකාම ගුණය පංචකාමයේ ලෝකයේ හැටියට. මේ ආර්ය ව්‍යවහාරය අනුව ඒක අර සලායතන ලෝකයයි කියපු එකත් එක ගැටීමක් නේ. සලායතන ආශ්‍රයෙන් තමයි මේ පංචකාම සම්පත්තිය කෙනෙක් නිදින්නේ. නමුත් මෙතෙන්දී දේශනා විලාස වශයෙන් බුදුරජාණන් වහන්සේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හැටියට හැඳින්වුවේ පංචකාම ගුණයමයි. එතකොට මේ පංචකාම ගුණ ලෝකයේ ඉක්මවන ක්‍රමයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ධ්‍යාන මාර්ගය. ප්‍රථම ධ්‍යානයට සම්බන්ධ වෙන නම් යම් කිසි කෙනෙක් අර පංචකාම ගුණ ලෝකෙින් ඈත් වුණා. නමුත් ඒ පිළිබඳව ප්‍රකාශ වෙනවා අපි අනිස්සටෝ ලෝකම් භාති වදාමි පරියාපන්නෝ ලෝකස්ස. මේ තැනැත්තා තාම ලෝකයෙන් හරියටම නික්මුණේ නැහැ, ලෝකයටම අයිති කියලා. ඔය විදිහට ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන ආදී වශයෙන් ගිහිල්ලා අවසානයේ පුණ්‍ය පරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසෝ නීව සංඥානා සංඥායතන සමතික්කම සංඥායත නිරෝධං සංඥාවේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති පඤ්ඤාචස්ස දිස්පාසු අපරික්ඛිනා හොಂತಿ අං මුච්චති බ්‍රාහ්මණ ලෝකසාන්තං ආගම ලෝකසන්තේ විහෙරති තින්නෝ ලෝකී විසත්තික කියන විවරණ මාර්ගයේ අවසාන පියවර හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ යම්කිසි භික්ෂුවක් හැම ආකාරයකින්ම නීව සංඥානා සංඥායතන කියන ඒ සමාධි තත්ත්වයේ ඉක්මවලන් සංඥා වේදෙන නිරෝධියට පැමිණ වාසය කරනවා. ප්‍රඥාවෙන් දැකීමෙන් මේ භික්ෂුවගේ ආශ්‍රමයන් එහෙම පිටින්ම ක්ෂය වෙනවා. අන්නේ බඳු භික්ෂුවක් පිටිමඳ ඊළඟ ප්‍රකාශ වෙනවා. ලෝකයේ කෙළවරට පැමිණ ලෝකයේ කෙළවර වාසය කරනවා. විසත්තිකානම් ඇලින සුළු තණ්හාවෙන් එතෙර වී කියලා. මේ සූත්‍රය අනුව ඇතම් කෙනෙක් හිතන්න පුළුවනි. ඇත්ත වශයෙන්ම සංඥා වේදිත නිරෝධයයි මේ නිවන කියලා කියන්නේ කියලා. එහෙමත් බොහොම කෙනෙක් තෝරනවා. නමුත් මෙතන වැදගත් කොටස තියෙන්නේ අර පඤ්ඤාචස්ස දිස්වාස ආශව පරික්ෂේණා හොන්ති කියන එක. සංඥා වේදිත නිරෝධයේදී අර සියලුම සංස්කාරයන් සංසිඳිලා හරියට නිදාගත්තා වගේ ඔහේ ඉන්නවා. ඒ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිටට පස්සේ ඇත්ත වශයෙන්ම අර කියාපු විදිහට ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රමයන් ක්ෂය වෙන්නේ. ඒ වගේ කෙනෙකුට සැක තියෙනවා නම් බලා ගන්න පුළුවන් චූල වේදල සූත්‍රයෙන්. චූල වේදල සූත්‍රයේ ධම්මදින්නා මහතෙරණින් වහන්සේ අර විසාක උපාසික මහත්මයාට ප්‍රකාශ කරනවා. සංඥා වේදිත නිරෝධ සමාපත්තියා කෝ ආවසෝ විසාක වුට්ටිතං භික්ඛුන් තයෝ පස්සාපු සම්පි ශුඤ්ඤතෝ පස්සෝ අනිමිත්තෝ පස්සෝ අප්පනීතෝ පස්සෝ. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිට භික්ෂුවට ස්පර්ශ තුනක් ස්පර්ශ කරනවා. මොනවද ස්පර්ශ තුන? ශුඤ්ඤත අනිමිත්ත අප්පනීත. අටුවාව පවා එතනදි තෝරනවා ශුඤ්ඤතා නාම ඵල සමාපත්ති. එතකොට ඵල සමාපත්තියයි අවදි වෙන්නේ. ඊළඟට ඒ වගේම සඳහන් වෙනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය උට්ඨිතස්ස කෝ ආවසෝ විසාක භික්ඛුනෝ විවේකනින්නම් චිත්තං හෝති විවේකපෝණං විවේකපබ්බං. ඒ වගේම සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිට්වා වූ භික්ෂුවගේ සිත විවේකයට නැඹුරුයි, විවේකයට බරවයි තියෙන්නේ, විවේකයට ඇලවෙලායි තිබෙන්නේ. විවේකයේ කියන එක තෝරන්නේ විවේකෝ නාම නිබ්බාන. අටුවායම කියනවා විවේකය කියන්නේ නිවන. එතකොට මේන් තේරෙනවා අපිට සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිටට පස්සේ අර ඵල සමාපත්තියේදී අර කලින් අවස්ථාවකදී දැස්සෙන් දැක්කෝ ඒ ඵල සමාපත්තිය අවස්ථාවේදී නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ අවස්ථාවේදී මේ ලෝකයේ කෙලවර දකින්න හරියට ඔන්න ඔය විදිහට එතකොට මෙදෙනි මේන් අපිට පේනවා බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළ ලෝක ප්‍රඥප්තිය, ලෝක යාත්‍ර තිබූ ලෝක ප්‍රඥප්තිය පිළිබඳ ප්‍රශ්න ඉවත් කරලා ඒකට කොහෙත්ම අයිති නැති කාරණයක් ප්‍රකාශ කිරීමක් නොවේ. යම්කිසි හේතුවක් පිට අයෝනිසෝ මනසිකාරයෙන් ජනිත සංකල්පයක් නිසා ඒක ඉවත් කරලා යෝනිසෝ මනසිකාරය අනුව ලෝකේ හටගන්න නියම මිනුම් දඬුව කෝදුම පෙන්වලයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳුවේ. මේ ලෝකාන්තයත් දුක්ඛාන්තයත් ලෝකයේ කෙලවරක් දුකේ කෙලවරක් පිළිබඳව සඳහන් වන සූත්‍ර අතරින් ඉතාම වැදගත් සූත්‍රයක් තමයි අංගුත්තර නිකාය චතුක නිපාතයේ සංයුක්ත නිකාය සඝාතක සංයුක්තිය සඳහන් වන රෝහිතස් සූත්‍රය. එක දවසක් දා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසනා අවස්ථාවේ රෝහිතස් නමැති දේවපුත්‍රයා රාත්‍රිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන. යක්ඛිනකෝ භන්ති න ජායති න ජීයති න මීයති න චරති න උප්පජ්ජති. සක්ඛානකෝ භන්ති ගමනින ලෝකස අන්තං ඥාතුන්වා දට්ටුන්වා පාපුනිතුන්වා. ස්වාමිනී යම් තැනක කෙනෙක් නූපදීද, නොදිරයිද, නොමියේද, චුත නොවේද, නැවත නූපදනීද, ඒ ලෝකාන්තයට ගමන් කිරීමෙන් ඒ ලෝකාන්තය දැනගත හැකි වේද, දැක හැකි වේද, ඊට පැමිණ හැකි වේද? බුදුරජාන් වහන්සේ ඊට දෙන පිළිතුර යත්තකෝ ආවුසෝන ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති. නාහංතං ගමනීන ලෝකසන්තං ඥාතයන් දට්ඨයන් පත්තයන්ති වදා. එවත් නියම් තැනක නූපදනේද, නොදිරයිද, නොමියේද, චුත නොවේද, නැවත නූපදනේද, එබඳු ඒ ලෝකාන්තයට ගමන් කිරීමෙන් පැමිණිය හැකියයි මම නොකියන්නේ. එපමණක් කියලා බුදුරජාණන් වහන්සේ නැත්තුවාම අර රෝහිතස දේවපුත්‍රයා බොහොම ප්‍රශංසා කරනවා. අච්චරියං භන්තේ අබ්බුතං භන්තේ, මේක බොහොම ආශ්චර්යවත් අද්භූත කාරණේ. තථාගතයන් වහන්සේ දෙසු මේ සුභාජිතේ යාව සුභාජිත මිදං භගවත, මේක බොහොම හොඳ කියමනක් කියලා අප නිසාද එහෙම ප්‍රශංසා කරන්නේ? තමන් ප්‍රත්‍යක්ෂයෙන්ම මේ කාරණේ ඇත්ත බව තේරුම් අරගෙන තිබෙන නිසා ඒක ප්‍රකාශ කරනවා. ඊළඟට ඒ රෝහිතස දේවපුත්‍රයා, මම අතීතයේ රෝහිතස නැමැති ඍෂිවරයෙක්, භෝජපුත්‍ර වූ භෝජ නැමැති යම් කිසි කෙනෙකුගේ පුත්‍රයෙක් වෙන්න ඇති. මම රෝහිතස නැමැති ඍෂිවරයෙක් සිටියා. ඉද්ධිමා වේහා සංගම, බොහොම ඍද්ධි සහිත අහසින් යාම ශක්තිය ඇති. මගේ වේගය කලින් අපි අර ලෝකායතික සූත්‍රයේ සඳහන් කළ වේගය. ඒ කියන්නේ ඊතල වේගය. කෙටියෙන් කියනවා නම් ඊතලයක ගමන් වේගය තියෙනවා. ඒ වගේම මගේ පියමාරු කිරීම පෙරදිග මොහොතත් අපරදිග මොහොතත් අතර එතරම් පුළුල් පියමාරු කිරීම. ඒ ඔක්කොම ඍද්ධි ඵල. අන්නේ බඳු ශක්තියක් ඇති මට නිකමට අදහසක් ආවා. අහං ගමනේන ලෝක අසන්තං පාපු නිසා. මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවට පැමිණෙනවා කියලා. එහෙම අදහසක් ආපු නිසා මම මේ විදිහට ගමන් කරලා අවුරුදු 100ක්ම ගමන් කරලා ලෝකයේ කෙලවට නොපැමිණ අතරමඟදී කාලක් ගියා. අන්නේ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කාරණේ සුභාෂිත වගමව පිළිගන්නවා කියලා ප්‍රකාශ කළා. එතකොට බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒක තහවුරු කිරීම වශයෙන් ඉතා වැදගත් සූත්‍ර කොටසක් ප්‍රකාශ කරනවා. නැවතත් අරකම අවධාරණය කරමු. නකෝපනහං ආවසෝ ගමනින ලෝකස අන්තඥාතයන් දැට්ටයන් පත්තයන්ති වදාමි. නචහං ආවසෝ අපත්ත ලෝකස අන්තං දුක්ඛසන්ත කිරියම් වදාමි. අපිචාහං ආවසෝ ඉමාස්මින් ඒව භ්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤමි සමනකි ලෝකං ච පඤ්ඤපීමි ලෝක සමුදයං ච ලෝක නිරෝධං ච ලෝක නිරෝධ ගාමිනී ච පටිපදං අවත්නි මම ගමන් කිරීමෙන් ලෝකේ කෙලවරක් දැකිය හැකියි නොකියමි එසේම ලෝකේ කෙලවරට නොපැමිණ දුකෙහි කෙලවරක් ඇතැයිද මම ප්‍රකාශ නොකරමි නැවත දෙවත්නි ඉමාස්මින් ඒව භ්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤමි සමනකි සඤ්ඤාවක් මනසත් සහිත බඹයක් පමණ වන මේ ශරීර කූඩුවේම කලේබරේ කියලා යොදලා තියෙනවා. මෘත ශරීරය නෙවෙයි එතන තියෙන්නේ. මේ ශරීර කූඩුවේම ලෝකයක් පෙන්වාලා මේ ලෝකේ හට ගැනීමක් පෙන්වාලා මේ ලෝක නිරෝධය නම් වූ නිවනක් පෙන්වාලා මේ ලෝක නිරෝධ ගාමිනී පටිපදාවක් පෙන්වාලා. ලෝකේ ඇති තාක් විවිධ ආගම් දෘෂ්ටිවාද හැම එකක්ම පසුබස්වන અભීත සිංහනාදියක් වෙන මේ ශ්‍රේෂ්ඨ දේශනාවේ යගේ තේරුම් නොගත් ඇතම් කෙනෙක් මේ කල ප්‍රකාශ කරනව ඇහෙනවා මේ සූත්‍රයේ කියන හැටියට නිවන මෙතන නැත ලෝක නිරෝධයක් මෙතන නැත අනික් කාරණා තුන විතරයි මේ බඹයක් පමණ ශරීරයේ තිබෙන්නේ කියලා. ඒ විදිය දුර්මතයක් ප්‍රකාශ කිරීමට හේතුව නිවන පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ඇති වුණ නොයෙක් වැල්වටාරම් මතිමතාන්තරවල තදි නිල්බ ගැනීම නිසා නිවන එහෙම පිටින්ම ගූඪ গুপ্ত දෙයක් කළා. මේ ශරීරයට මේ පුද්ගලයාගේ ජීවිතයට කෙලින්ම අදාළ නොවන හැටියට රහතන් වහන්සේලා මරණයට පත් වුණාට පස්සේ ගිහිල්ලා එකතු වුණ යම්කිසි අද්භූත ගූඪකමක් හැටියටයි නිවන පිළිබඳව පසු කාලයකදී ඇති වුණු මතිමතාන්තර වලින් තීරණය කෙරෙන්නේ. අන්නේම දෙරිව ගිහිගත්තු නිසා වෙන්නේ ඇති සමහර විට මේ බුද්ධ භාෂිතේ සංඥාවත් මනසත් සහිත මේ බඹයක් පමණ වූ සිරුවෙහි ලෝක නිරෝධයක් තියෙනවා කියන එක අර විදියට පිළිනොගන්නේ. ඒ පමණක් නොවේ අටුවාව පවා අටුවාව නම් මේ තුර ඒ තරම් දුරට ගිහිල්ලා නැහැ. අටුවාචාර්යින් වහන්සේ ප්‍රකාශ කරනවා තනකොළ ලී කැබලිය ආදී නොවේ මේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ මේ සතර මහා භූතයෙන් හටගත් ශරීරය තුල කියලා. ඒක හරි. අටුවාය පමණක් ප්‍රකාශ කරලා නතර කරනවා. ඉතින් මේක ගැනත් තැමුගෙතික් ප්‍රකාශ කරනවා. ඉතාමත් වටිනා දීක විවරණයක් කළ යුතු වටිනා අවස්ථාවක් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පැහැරියයි කියලා. ඒකේමනක් සහිතයි. නමුත් අටුවාචාර්යින් මේ තරම් වැදගත් සූත්‍රයක් ගැන තරම් සැලකිල්ලක් නොදෙක්වේ වැඩිබර තියෙන්නේ අර විදියට පසු කාලයක ඇති වුණු මතිමතාන්තරවලට නිසා. එතකොට මේ සූත්‍රයේ ගැන 아무ත දීර්ඝ විස්තරයක් නැත. මෙතෙක් නිබ්බාණ පටිසංයුක්ත සූත්‍රයෙන් ප්‍රකාශ කළ කරුණම මේ සූත්‍රයට හොඳ විවරණයක් නිසාද දැන් මෙතන කියවෙනවා සසඤ්ඤමි සමනකේ කියලා වචන දෙකක්. බඹයක් පමණ මේ කලෙබරයේ සංඥාව සහ මනස සහිත මේක අර්ථවත්වයි බුදුරජාණන් වහන්සේ එතන යොදලා තියෙනවා. අර කලින් සූත්‍රයේ ලෝකේ හඳුන්වනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා යේන කෝවසෝ ලෝකස්මින් ලෝක සංඥී හෝති ලෝකමානි අයං උච්චති අර යසමිනී ලෝකෝ කියලා. ලෝක සංඥාවක් ලෝකයේ කියලා මානයක් මැනීමක් මනසින් තමයි මේ මැනීම කෙරෙන්නේ. එතකොට අර සසංඥෙම සමන්නේකි සංඥාවක් මනසත් සහිත කියලා කිව්වේ අන්නර ලෝක ප්‍රඥප්තියට එකඟ වෙන ආකාරයට. පමණක් නොවේ අපි කලින් අවස්ථාව විශේෂයෙන්ම ඵල සමෝත ගැන අඤ්ඤා ඵල සමාධි අඤ්ඤා විමුක්ඛ ආදී නම් වලින් හැඳින්වෙන්නේ ඵල සමාපත්තිය ගැන ප්‍රකාශ කරන සූත්‍ර දේශනා උපරාදයක් වූ අවස්ථාවල් වල මෙන්න මේ විදිහට දක්වුවා. සියා කෝව සූත තථා රූපෝ සමාධි පටිලාභෝ යථා නීම පටවියා පටවි සංඤ්ඤස්ස නවායස්මින් වායෝ සංඤ්ඤස්ස. ඒ විදිහට ගිහිල්ලා දිගට ගිහිල්ලා අවසානයේදී ප්‍රකාශ වෙනවා සංඤීච 50ස්. ඒ කියන අරහත්ඵල සමාධිය කොයිතරම් ආශ්චර්යවත්ද කියතොත් එමදීන සමාධි තත්ත්වයේදී යම් කිසි කෙනෙක් පඨවි ආපෝ තේජෝ වායෝ ඒ කිසිවක් පිළිබඳව මේ ලෝකයේ පරලෝකයේ ආදී මේ කිසිවක් පිළිබඳව පිටසුත මුත විඤ්ඤාත ආදී කිසිවක් පිළිබඳව සංඥාවක් නැහැ. නමුත් සූත්‍රය අගටම කියනවා සංඤීච 50ස්. නමුත් සංඥාවක් තියෙනවා. ඊළඟට කිං සංජී සංඤී කියලා ඇහුවා. සරියුත් සාමණේස්ස එක්තරා අවස්ථාවක ප්‍රකාශ කළා භව නිරෝධෝ නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණං කියන සංඥාව. ඒ අවස්ථාවේ තියෙනවා නිබ්බාණ සංඥාව. ඒ වගේම අපි උපුටා දැක්වුව තවත් සමහර සූත්‍රයක සඳහන් වෙනවා සියානුඛානන්ද තථාපෝ තථාරූපෝ සමාධි පටිලාභෝ යත්ථ නචක්ඛුන් මනසිකරියේන සෝතං මනසිකරියේන ඝාණං මනසිකරිය ආදී වශයෙන් ගිහිල්ලා අවසාන වෙන්නේ මනසිකේ පණ කරී. ඒ සමාධි සත්‍යයේදී ඇස මෙනෙහි කරන්නේත් නැහැ, කන මෙනෙහි කරන්නේත් නැහැ, නැහැ මෙනෙහි කරන්නේත් නැහැ. ওই විදිහට කිසිවක් මෙනෙහි කරන්නේත් නැහැ. දිට්ඨි සුතමුත ආදී කිසිවක් ඇසුදුට දෙයක් මෙනෙහි කරන්නේත් නැහැ. නමුත් මෙනෙහි කිරීමකුත් කරනවා. කොහොමද මෙනෙහි කිරීම කියලා ඇහුවා. ඇහුව ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ ඒතං සන්තං ඒතං පනිතං යදි සංසබ්බ සංඛාර සමතෝ සම්භූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. නිබ්බාණය පිළිබඳ මෙනෙහි කිරීමයි එතන. එතකොට සංඥා මෙනෙහි කිරීම කියන වචනත් එදෙනවා අර ඵල සමාපatti අවස්ථාවේදී. එතකොට නිවන කියන එක හරියට අර වේලිච්ච කොටයක් වගේ ඉන්න අවස්ථාවක් නෙවෙයි. මෙන්න මේ தත්ත්වයේ දෙකීම. නිරෝධීන් ලෝකයෙන් එතර වීම. ඒ නිසා තමයි අර සසඤ්ඤිම සමනකේ කියන වචනේ වැදලා තියෙන්නේ. සංඥාවත් මනසත් සහිත මේ ශරීරය. ඒ වගේම තවත් සූත්‍රවල අපට හමු වුණා බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල සලායතන නිරෝධයම නිබ්බාණය හැටියට හඳුන්වනවා. පස්මාතිය භික්ඛුවේ එසේ ආයතන වේදිකබ්බේ යත් චක්කුංච නිරුජ්ජති රූප සංඥාත විරජ්ජති සෝතංච නිරුජ්ජති සද්ද සංඥාත විරජ්ජති. සිය ආයතන වේදිකබ්බේ. ඒ විදිහ සූත්‍රයකුත් අපි කලින් අවස්ථාවක දැක් ලෝක කාමගුණ සූත්‍රයක් හැටියට. එතන කියවෙනවා ඒ ආයතනය තේරුම් ගත යුතුයි. කෙමද ආයතනයක්ද? එහි ඇස නිරුද්ධ වෙන රූප සංඥා නැකිල යනවා. කන නිරුද්ධ වෙනවා සද්ද සංඥා නැකිල යනවා. ඔන්න ඔය විදිහට. ආනන්ද ස්වාමීන් වහන්සේකට දෙන විවරණය සලායතන නිරෝධං ආසෝ භගවතා සන්ධාය භාසිත. සලායතන නිරෝධය සඳහායි භාග්‍යවතුන් වහන්සේ මේක ප්‍රකාශ කළේ. සලායතන නිරෝධය කියලා කියන්නේ නිවන. එතකොට ඔය හැම එකකින්ම අපිට පේනවා මේ සලායතන නිසයි මේ ලෝකයක් ගොඩනැගුණේ. අර කියාපු මිනුම් දඬු හය නිසයි ලෝකයක් ගොඩනැගුණේ. එතකොට මේ සලායතනෙන් ගොඩනැගුණු ලෝකය සලායතනේ නැතිවීමෙන්ම නිරුද්ධ විය යුතුයි. ඒක තමයි සලායතන නිරෝධෝ නිබ්බාණං කියලා කියන්නේ. අර සියලුම මිනුම් දඬු කෝදු ඔක්කොම අවලංගු වන අවස්ථාවයි සලායතන නිරෝධ තත්ත්වය. මෙන්න මේකට මේ සලායතන නිරෝධයට හේතුව මොකක්ද? මේ සලායතන නිරෝධය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ස්පර්ශායතන නිරෝධයයි. ස්පර්ශායතන කියලා කියනකොට මෙතන තියෙනවා දෙකක්. නිතරම දෙකක් පිළිබඳ. අසත් රූපත් ඔය ආදී වශයෙන් දෙකක් පිළිබඳ ස්පර්ශ. ඔන්න මේ විදිහ දෙකක් පිළිබඳ ස්පර්ශය නිසා තමයි කෙනෙකුට ඒව පිළිබඳව නිත්‍ය සංඥාව ඇති වෙන්නේ. ඒ ස්පර්ශය මුල් කරගෙන සංඥාවල් ඇති වෙනවා. වේදනා සංඥා ආදී වශයෙන් ලෝකයක් මෙවිලා පෙනෙනවා. ඇසට පෙනෙන ලෝකයක් තියෙනවා. මනුෂ්‍යයාගේ නම් මෙහෙමයි. තිරිසනුන්ගේ වෙනමයි. තිරිසනුන්ට පෙනෙන සමහර දේවල් මනුෂ්‍යයන්ට පෙනෙන්නේ නැහැ. ඒ චක්ෂුරායතනේ ස්වභාවය නිසා. කන පිළිබඳවත් තියෙනවා. ඒ කියාවු මිනුම් දඬු කෝදු වලින් තමයි ලෝකයක් ගොඩනැගෙන්නේ. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතනයන්ගේ ගොඩනැගෙන ලෝකෙන් ගුණයෙන් ලෝකය එහෙම පිටින්ම ප්‍රපංච ලෝකය. නිවන නිෂ්ප්‍රපංච තත්ත්වය. නිවන නිෂ්ප්‍රපංච තත්ත්වය කියලා කියන්නේ මේ ප්‍රපංචයේ නැතර වීම. මේ ප්‍රපංචයේ කෙලවර කිරීම. ප්‍රපංචයේ කෙලවර කිරීමත් සලායතන කෙලවර කිරීමත් එකයි. ඒ බව හෙළි වෙන සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ. මහා කොට්ඨිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ මහා කොටිද ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බොහෝ අවස්ථාවලවල ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා කරන්නේ අප සඳහා තමන්ට ඇති වෙන සැකියක් සඳහා නෙවෙයි මේ ධර්ම කාරණා මත කර දීම සඳහා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා මහා කොටිද ස්වාමීන් වහන්සේ චන්තනාවසෝ පසයතනලං අසේස විරාග නිරෝධා අත්ත්‍යං කිංචි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මා හේවං ආවසෝ එසේ නොකියෝ වේවත්නි. ප්‍රශ්නේ මොකක්ද? එවැනි ස්පර්ශ ආයතන හයේ නිරුද්ධ වීමෙන් පස්සේ තවත් යමක් තියෙනවාද කියන එකයි. ඊට සැරි උත්සාහනාදී දෙන පිළිතුර මා හේමං ආවසෝ එහෙම අහන්නපා. ඒ ප්‍රශ්නේ ගැළපෙන්නේ නැහැ කියන එක. ඊළඟට අනුම මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ චන්නං ආවසෝ පස්ස ආයතන නම් අශේස විරාග නිරෝධා නත්ථඤ්ඤං කිංචි. හොඳයි එහෙමනම් මේ ස්පර්ශ ආයතන හය සම්පූර්ණයෙන්ම නැති වුණාට පස්සේ කිසිවක් නැද්ද? මාහිමංගස් එහෙමත් අහන්න එපා. ඊළඟට අහන තුන්වෙනි ප්‍රශ්නේ චන්නංගස් පස්ස ආයතන නම් අශේස විරෝග විරාග නිරෝධ අත්‍ත්‍ය නත්‍ත්‍ය චන්නංගං. ඇතිසා නැති කියන එකද தත්ත්වය? ඒකත් අහන්න එපා. ඊළඟට හතරවෙනි කොට නොඅති නොනති. අර චතුස්කෝටි ක්‍රමයටයි මේ සූත්‍රයේ විවරණය කියන්නේ. එහෙමනම් සලායත නිරුද්ධ වීම පස්සේ යමක් ඇත්තිත් නැහැ නැත්තිත් නැහැ කියලාද කියන්නේ? ඒකටත් සාරියුත් ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මා හේවන් ආවස. එසේ නොකියවෙවත්. එතකොට මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ විමසනවා කොහොමද මේ දීප පිළිතුර මම තීරුම් කරගන්නේ කියලා. මක්නිසාද මේ හැම ප්‍රශ්නයක් ප්‍රතික්ෂේප කළේ කියලා. ඒකට හේතු වශයෙන් ඊළඟට සාරිපුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා චන්නං ආවසෝ පසායතනං අශේස විරාග නිරෝධා අත්තංගං කිංචීති වදං අපපංචං පපංචීති චන්නං ආවසෝ පසායතනං අශේස විරාග නිරෝධා අත්තංගං කිංචීති වදං අපපංචං පපංචීති චන්නං ආවසෝ පසායතනං අශේස විරාග නිරෝධා අත්තිචනත්ති චඤ්ඤං කිංචීති වද ඉති වදං අපපංචං පපංචීති චන්නං ආවසෝ පසායතනං අශේස විරාග නිරෝධා නේවති නෝනත්තඤ්ඤං කිංචීති ඉති වදං අපපංචං පපංචීති. ඒ හතර ආකාරයෙන්ම මේ ප්‍රශ්නේ ඇසීමෙන් කෙරෙන්නේ අපපංචං පපංචීති. ප්‍රපංච නොකට යුත්තක් පිළිබඳව ප්‍රපංච කිරීම. ප්‍රපංච නොකළ යුතු තැනක් පිළිබඳව ප්‍රපංච කිරීමක් වෙන නිසා මේ ප්‍රශ්න හතරම ප්‍රතික්ෂේප කළේ. ඊළඟට නිගමන වාක්‍ය හැටියට සාරිපුත් ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. ශාවතා උසෝ චන්නම් පස්සායතනං ගති. තාවතා පපංචස ගති. යාවතා පපංචස ගති. තාවත ඡන්න පස්සායතනං ගති ඡන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා පපංච නිරෝධෝ පපංච රූපසං එවත්නි ස්පර්ශ ආයතන හය යම් තාක් දුරට යේද ගති කියලා එතන යෙදෙන්නේ ස්පර්ශ ආයතන හයේ විෂය එහෙම නැත්නම් ස්පර්ශ ආයතන හය යම් තාක් දුරට විහිදේද ඒ තාක් දුරටම ප්‍රපංචයත් විහිදේ මේ දෙක එකිනෙකට සම්බන්ධ බවයි පෙන්වුම් කරන්නේ එකකට සමාන. ඡන්නං ආවස පස්සායතන නම් අශේෂ විරාග නිරෝධා පපංච නිරෝධ. පපංච වූපස ස්පර්ශ ආයතන හයේ නිරවශේෂ විරාගය සහ නිරෝධය ඇතිවීමෙන් වෙන්නේ කුමක්ද? පපංච නිරෝධේ පපංච වූපසමය. පපංච නිරුද්ධ වෙනවා පපංච වූපසමය වෙනවා. මේ ප්‍රපංච කියන අභිතරමක් දුරට විග්‍රහ කරලා තියෙන්නේ කලින්. මෙතෙන්දී අටුවාචාරින් වහන්සේ මෙතෙන්දි මේ අටුවේචාරින් වහන්සේ අර අත්තඤ්ඤං කිංචි කියන පදය තෝරන්නේ අර විදියට ස්පර්ශ ආයතන හය නිරුද්ධ වුණාට පස්සේ තතෝ පරං අත්තිකෝචි අපමත්තකෝපි කිලේසෝති පුච්ඡති. මේ ප්‍රශ්නෙින් අහන්නේ මහා කොටිත් ස්වාමීන් වහන්සේ අහන්නේ අර සලායතන නිරුද්ධ වුණාට පස්සේ අල්පමාත්‍ර වූ ක්ලේශයක්වත් තියනවද කියන එකයි කියලා ඒ විදියට අටුවාචාරින් වහන්සේ තෝරන්නේ. නමුත් මෙතන මේ කෙලෙස් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. කෙලෙස් තව ඉතුරුව තියෙනවද කියන ප්‍රශ්නේ නෙවෙයි මෙතන අහන්නේ. එහෙම අහනවා නම් එහෙම නැtei කියලා කෙලින්ම පිළිතුරු දෙන්නත් තිබුණා. මෙතන මේ අත්තඤ්ඤං කිංචි කියලා අහන්නේ මෙතන ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම කිසිවක් ඇත්ත සහ නැත කියන වචන පිළිබඳවයි. ඒකට ඇත කියන වචනේ ව්‍යවහාර කරන්න පුළුවන්ද? නැත කියන වචනේ ව්‍යවහාර කරන්න පුළුවන්ද? සලායතන නිරුද්ධ වුණාට පස්සේ ඒ වගේම ඇත්ත සහ නැත් වැරදි දෙකක් එකතු කළාම හරි වෙන්නේ නැහැ නේ. ඇතිත් වැරදි නැතිත් වැරදි. එතකොට ඇති සහ නැති කිව්වහම ඒකත් වැරදිින්න ඕන. ඊළඟට ඒ දෙකම නැති කිව්වත් ඒකත් වැරදි. ඒකයි අර සතර කොන් තර්කයේම ප්‍රතික්ෂේප වෙන්නේ. මෙතන මේ ප්‍රපංචය. එතකොට ඇත්ත නැත් කියන විවහාරයේම මුළු මහත් ලෝකයක් ගොඩනැගිලා තිබෙන්නේ ලෝකයේ දේවල් ඇත නැත් කියන ප්‍රඥාක්තියුනේ. මේවා සංකත බව අවබෝධ කර නොගින් අපි ඒ අවස්ථානුකූලව අපි ඒ අවස්ථානුකූලව මේක ඇත කියලා කියනවා. මේ ඉදිරිපිට ඇති යන්ත්‍රේ මේ හැම දෙයක්ම තියෙනවා කියලා කියනවා. අපි ඉන්නවා කියලා කියනවා. වෙමි කියලා කියනවා. ඇතුළේ කෙරෙන අර ශීඝ්‍රාකාර අර මොහොතක් පාසා සිදු වෙන උද්‍යාබ්බේ වලින් අපි සමුදේ පක්ෂේමයි බොහෝ දුරට ජීවත් වෙනවා. මේ ඇත නැති කියන ප්‍රඥාප්ති සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන මේ සලායතනේ උඩ. ඇත සහ නැත පමණක් නෙවෙයි ඒ දෙක එකතු කරලා දක්වන තර්ක. එතකොට භාෂා ව්‍යවහාරයට තර්කයට මේ හැම එකකටම බුදුරජාණන් වහන්සේ ගහපු දුම්බල පාරවල් රාශිය අපිට පේනවා. මේ හැම එකකින්ම මහගිනි ජාලාවක් වගේ මේ විදිහට මේ සූත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ කොහොමද? සලායතන නිරෝධයෙන්ම ප්‍රපංච නිරෝධය වෙනවා. එතකොට මේ දෘෂ්ටි සමූහයට සමහර අවස්ථාවල අව්‍යාකල් ප්‍රශ්න ආදී මිත්‍යා දෘෂ්ටි පිළිබඳව බුදුරජාණන් වහන්සේ යොදන වචනයක් තමයි දිට්ඨි පරිලාහ. පරිලාහ කියලා කියන්නේ 10. උණකාරයන්ට එහෙම ඇති වෙනවා වතුර ඉල්ලලා කෑ ගන්න අවස්ථා. ඒකටත් පරිලාහ කියලා කියනවා. ඔන්න ඔය විදිය උණකාරය ගොඩක් තමයි ප්‍රත්‍යඥය. සාමාන්‍යයෙන් මේ ලෝකයේ පිළිබඳ ප්‍රශ්න මේ විදියට තර්කානුකූලව තර්ක වලින් විසඳා ගන්න විශේෂ නාරේ පූර්ණ කස්සම නිගණ්ණාත පුත් ආදීන් හරියට අර උණ කාර්යයන් වගේ ගත්තු ඒ මුළු මතයම වැරදි. එමක් නිසා අයෝනිසෝ මනසිකාරී ඒව තුල තිබෙන සංස්කාර තත්ත්වය අවබෝධ කර නොගැනීම නිසා ඒ ප්‍රශ්න අහන්නේ. ඉතින් ලෝකයේ කෙලවර සොයාගෙන මුළු ජීවිතේම පවා ගමන් කරනවා. උන්නම තත්ත්වයක් ලෝකයේ තියෙන්නේ. ඒව තමයි ප්‍රපංච. ඇත්ත වශයෙන්ම මුළු මහත් ලෝකය පුරා පැතිරෙන වචනයක් මේ ප්‍රපංච කියන වචනේ. සාමාන්‍යයෙන් තෝරනවා තණ්හා ප්‍රපංච, මාන ප්‍රපංච, දිට්ඨි ප්‍රපංච කියලා. ඒ ප්‍රපංච කියන වචනේ තේරුව වෙන්නේ නැහැ. ඒ ප්‍රපංචවල ප්‍රධාන කොටස් තුනක් දැක්වීම පමණයි. ප්‍රපංච කියන්නේ කුමක්ද කියලා අහුවම කියන්නේ තණ්හා ප්‍රපංච, දිට්ඨි ප්‍රපංච, මාන ප්‍රපංච. ඔයින් හැගෙන්නේ නැහැ ප්‍රපංච කියන එක තේරුම් ගත්තද නැද්ද කියලා. නමුත් මේ ප්‍රපංච වීම, මේ ප්‍රපංචයේ වාග් විෂය ආශ්‍රය කරගෙන පවතින්නේ. අපි අර කලින් ප්‍රකාශ කළා අස්මි කියන කූඤ්ඤයේ ඇහුවට පස්සේ එතන ඉඳලා ව්‍යාකරණේ විහිදෙන හැටි. උත්තම පුරුෂයාට පස්සේ ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ ආදි වශයෙන් ඊළඟට තර්ක ශාස්ත්‍රයේත් ඒ වගේම දෙයක්. මේක දෙකක්ද මේ දෙකම එකක්ද කියලා අහනකොට ඒ ප්‍රශ්න දෙකේම තියෙන වැදගත්කම මිත්‍යාව. මේක දෙකක්ද කියලා අහන පුද්ගලයා ඉස්සෙල්ලා එකක් කියලා හරිගෙන යහන්නේ. මේ විදිහේ එහෙම පිටින්ම මේ භාෂා ව්‍යවහාරය සම්බන්ධ මහා මිත්‍යා ගොඩක්. පඩලෙවිලි ගොඩක් උඩයි ලෝකයා සිටින්. අන්නේව සියල්ල निराකරණය වන ආකාරයයි බුදුරජාන් වහන්සේ මේ සලායත නිරෝධයෙන් පෙන්වු කරන්නේ. එතකොට මේක මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ කරගත හැකි එකක්. සංඥාවත් මනසත් සහිත මේ බඹයක් පමණ වූ ශාරීරිය තුල, මේ ශාරීරිය තුලම ලෝකය තියෙනවායි කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. එතකොට මේ ලෝකය පිළිබඳ ප්‍රශ්නය මේක මේ චක්‍රාකාර ප්‍රශ්නයක් බව අපි කලින් ප්‍රකාශ කළා. චක්‍රයක කෙලවරක් දකින්න බැරි වුණත් මේ ප්‍රශ්නේ විසඳා ගන්න ක්‍රමයක් තියෙනවා. එක ක්‍රමයක් තියෙනවා. මොකක්ද? චක්‍රයේ බිඳීම. වට්ටුපච්ඡේද කියන්නේ ඒක. වට්ටිය බිඳිනවා. මේ වට්ටිය බිඳින්නේ ගමන් කිරීමෙන් නොවේ. මේ సంతානීම තිබෙන වට්ටිය. ඒක තමයි අපි දියසුලිය හැටියට හඳුන්වන්නේ. විඥානයක් නාම රූපයක් අතර තියෙන දියසුලිය. ඒ දියසුලියම තමයි අර කලින් අවස්ථාවක නිබ්බාන සූත්‍ර දක්වන අවස්ථාවේ සඳහන් කළේ. විඥානං අනිදස්සනං අනන්තං සම්පතෝ පභං එතාපෝච පඨවි තේජෝ වායෝ නගාදති එතදී ඝං කෙරස් සංඛ්‍යානං තූලං සුභාසුභං එතනාමං ක රූපං ක අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. නාම රූපේ නැති වෙන හැටි එතන පෙන්වන්න කරනවා. විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ බුදු. අනන්ත වූ හැම පැත්තෙන්ම ආලෝකවත් වූ අනිදස්සන විඥානෙහි ආපෝ පඨවි තේජෝ වායෝ කියන මහබුදු ධර්මවත් නැහැ. මේ මහබුදු ධර්මයන්ගෙන් තමයි මේ කට්ටිය මේ චක්‍රවාල ලෝකයක් සිදෙනවා කියලා කියන්නේ. චක්‍රවාල කියන වචනේ තියෙන චක්‍රයයි. මේ ලෝකය හැදෙන්නේ මේ මහබුදු ධර්මවලින්. මේ මහබුදු ධර්මත් අරණිදස්සන විඥානෙ නෙහේ. එපමණක් නෙවෙයි. දීගං රස්සං අනු තුලං එත දීගං චරස්සංච දිග කොට කියන මිනුම් දඬු කෝදු මොකුත් නැහැ. අනු තුලං සුභා සුභං ඒ විදිහේ මනුම් කිසිවක් නැහැ. එත නාමං ක රූපං ක නාමිය ත්‍රූපයක් මෙතන අශේෂව නිරුද්ධ. එතකොට දක්ෂ වෛද්‍යවරේ රෝගයේ විෂ බීජයට පහර ගහලා ඒ විෂ බීජය නැසලා කෙනෙක් සුවපත් කරන්නා වගේ බුදුරජාන් වහන්සේ මේ වට්ටුපච්ඡේදය කළේ අපේ මේ බඹයක් පමණ වූ ශාරීරිය තුලම. විඥානයක් නාම රූපයක් අතර නිතර කරකැවෙන වටය. එහෙම නැත්නම් දියසුලිය. මේක සින්දා. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය, නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය. ඒක තමයි අර නාල කලාප සූත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ. විඥාන ඉවත් කළ හැටි අර බටකොටු මිටි දෙකක් එකකට එකක් හේතු කරලා තියෙනකොට එකක් ඇද්දාමානික වැටෙනවා. ඒ වගේ විඥානයේ නිරෝධයෙන් නාම රූප නිරෝධය, නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය. ඔන්න ඔය විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳුවේ.
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.